SBS Audio is supported by advertising.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
ඔබරැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ඔදෑමනම් මේ සිකුරාදා අපි එක් වෙන්නේ මේගේ වීගෙන යන සතියේදී ලෝක පුරා විවිධ රටවලින් වාර්තා වෙන උණුසුම් මේ වගේම වැදගත් තොරතුරු ගැන අවධානයක් යොමු කරන අපේ SBS සිංහල සේවයේ ලෝවට විශේෂාංගයක් එක්ක. ඉතින් මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපිත් එක්ක මේ වෙද්දි සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. එවනම් බලමු මේ සතිය පුරා ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු උණුසුම් තොරතුරු මොනවද කියලා. අයබුවන් අමල් සුබ උදෑසනක්.
අයබුවන් නිපුන.
හොඳයි අමල්, ඉන්දියාවේ සති 6ක කාලයක් පුරා පැවැත්වෙන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද දවසේදී තමයි ආරම්භ වෙන්නේ. ඉතින් මේ මැතිවරණය තමයි ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය විදිහටත් සැලකෙන්නේ. ඉන්දියානුවන් මිලියන 968ක පමණ පිරිසක් මේ මැතිවරණයේදී තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න සුදුසුකම් ලබන බවට තමයි ඉන්දිය මැතිවරණ කොමිසම සඳහන් කළේ. ඉතින් අපි එතනින් එහෙමනම් අපේ කතාබහ අද පටන් ගමු.
ඔවුනිපුන, මේක ඔබ කිව්වා වගේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ විශාලතම මැතිවරණ හැටියට සඳහන් වෙන්නේ. මේ මැතිවරණය සඳහා මේක ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් මිලියන 15ක් විතර යොදවනවයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම පහුගිය මැතිවරණය බැලුවොත් 67% ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව මේවර මිලියන 700කට කිට්ටු සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මෙතන විශේෂත්වය වෙන්නේ ඉන්දියාවේ මේ සියලුම ඡන්ද ප්‍රකාශ කරන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චි කරලා. මෙතනදී මැතිවරණ කොමිසම සඳහන් කරලා තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට බාහිරව පිටින් ඇතුළත් වෙන්නට හැකියාවක් නැහැ. මේවා අන්තර්ජාලයට සම්බන්ධ කරපු, එහෙම නැත්නම් මේ ඔන්ලයින් ක්‍රමයට තියෙන ඡන්ද ප්‍රකාශ කරන යන්ත්‍ර නෙමෙයි. ඒ නිසා මේවා මේ ප්‍රතිඵල වෙනස් කිරීමට හැකියාවක් නැහැයි කියන ඒ ප්‍රතිඥාව ලබා දීලා තියෙනවා. ඉතින් අද උදේ ඉඳලා ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක මේ මැතිවරණය ආරම්භ වෙනවා. මේ අවසාන වටේ ඡන්ද ප්‍රකාශ කිරීම සිද්ධ වෙන්නේ ජූනි මාසේ 1 වෙනිදා. ඉතින් මේ ඡන්ද ප්‍රකාශ කරන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ ආධාරයෙන් නිසා ඔවුන් බලාපොරොත්තු වෙනවා ජූනි මාසේ 2 වෙනිදා වෙනකොට ඉන්දියාවේ පාර්ලිමේන්තුව, එහෙම නැත්නම් මේ ලොක් සභාව ජයග්‍රහණය කරේ කුමන පක්ෂයේද කියන කාරණාව ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ එක්කම නිපුණ, මේ මැතිවරණය සඳහා වියදම් කරන මුදල් ප්‍රමාණය බැලුවොත් ඇමරිකාවේ ජනාධිපතිවරණයකට වියදම් කරන අපේක්ෂකයන් වියදම් කරන ප්‍රමාණයටම වගේ මුදලක් මේ ඉන්දියාවේ මැතිවරණය සඳහා වියදම් වෙනවයි කියලා ගණන් හදලා තියෙනවා. අති විශාල මුදල් ප්‍රමාණයක් මේ විදිහට මේ මැතිවරණ කටයුතු සඳහා යොමු වෙනවයි කියලත් මේ වෙනකොට සඳහන් වෙලා තියෙනවා. ඒකම දැන් මේ මැතිවරණයේ ප්‍රතිඵල ජූනි 2 වෙනිදා ලැබෙන්න නියමිතව තිබුණට මේ වෙනකොට ඉන්දියාවේ දැනට තියෙන ඒ ජනමත විමසුම් වලින් ඒකම නිරීක්ෂකයන්ගේ අදහස වෙලා තියෙන්නේ මෝඩි අග්‍රමාත්‍යවරයාට ඓතිහාසික 3 වෙනි වාරයක් අග්‍රමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට මේ මැතිවරණයෙන් පස්සේ අවස්ථාව ලැබෙයි කියලා. මීට කලින් ඉන්දියාවේ ඉතිහාසයේ කිසිම අග්‍රමාත්‍යවරයෙකුට 3 වෙනි එක දිගටම වාර 3ක් ලැබිලා නැහැ. නමුත් ඒ අවස්ථාව බොහෝ විට අග්‍රාමාත්‍ය මෝඩිට මේ අවස්ථාවේ හිමිවෙන්නට පුළුවන් කියන විශ්වාසය පළ වෙලා තියෙනවා. ඔහුගේ ජයග්‍රහණයට වඩා මෙතනදී කවුරුත් විමසිල්ලෙන් බලන්නේ කොතරම් ප්‍රතිශතයකින්, එහෙම නැත්නම් කොතරම් වැඩි ඡන්ද ප්‍රමාණයකින් ඔහුගේ භාරතීය ජනතා පක්ෂයට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒකත් එක්කම ඉන්දියාවේ අනෙකුත් සුළු ජාතික කොටස් විශේෂයෙන්ම මුස්ලිම් සහ ක්‍රිස්තියානි භක්තිකයන් අතර බියක් පත් වෙලා තියෙනවා. මේ එකම මේ විදිහට BJP පක්ෂයට, නැත්නම් මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ භාරතීය ජනතා පක්ෂයට හින්දු ආගම නැඹුරුවක් ඇතිව මේ ඡන්ද ව්‍යාපාරය කිරීම නිසා අනෙකුත් තුළු ජාතීන්ගේ ආගම් වලට යම් කිසි තර්ජනයක් වගේ දෙයක් සිද්ධ වෙයිද කියන බියත් මේ මැතිවරණය තුළින් ඉස්මතු වෙලා තියෙනවා.
ඔවමල් දැන් ඒ වගේම මේ පහුගිය සතියන්තයේදී ඊශ්‍රායලයට අනපේක්ෂිත ලෙස ඉරානයෙන් එල්ලවුණ ඩ්‍රෝන ඒ වගේම මිසයිල් ප්‍රහාර රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් කොහොම නමුත් මේ ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර රැසක් ව්‍යර්ථ කරන්නත් ඊශ්‍රායලට හැකි වුණා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. මේ තත්ත්වය නිසා විශේෂයෙන්ම ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කළේ තමන්ගේ රටට ආරක්ෂා වීම සඳහා සියලු පියවර ගැනීමට අයිතියක් තිබෙනවා කියන මේ තරමක් දැඩි ප්‍රකාශය. මේ සම්බන්ධයෙන් මොනවද වාර්තා වෙන අලුත් තොරතුරු අමල්?
ඔවු නිපුණ, මේ වෙනකොට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විශාල බලපෑමක් ඊශ්‍රායලයට එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඉරානය විසින් එල්ල කරපු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල නොකර ඉන්න කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මෙතනදී ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය නෙටන්‍යාහු බොහොම දැඩි ලෙස සඳහන් කරලා තියෙනවා ප්‍රතිප්‍රහාර එල්ල කරනවාද, ඒක කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව කිසිම රජයකට ඔවුනට බල කරන්නට බැරියයි කියලා. මේ තීන්දුව ඊශ්‍රායලය පමණක්ම තමන් විසින්ම ගන්න තීන්දුවක් හැටියට ඔහු බොහොම දැඩි ලෙස අවධාරණය කළා තියෙනවා. ඒකම වාර්තා වෙනවා නිපුණ, පෞද්ගල සත්‍ය තුළ යටත් පිරිසින් දෙවතාවක් විතර ඊශ්‍රායලය උත්සාහයක් දැරුවයි කියලා ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කරන්න. නමුත් අවසාන මොහොතේදී නෙටන්‍යාහු අග්‍රාමාත්‍යවරයා ඒ ප්‍රහාර නතර කරන්නට කටයුතු කළා කියලත් වාර්තා වෙනවා. ඉතින් මීට අමතරව අපි දකිනවා විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ සහ ජර්මනියේ විදේශ අමාත්‍යවරු මේ වෙනකොට නෙටන්‍යාහු අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වලා ඔහුට ඉතාමත්ම ඕනෑකමින් ඔහුගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ තත්ත්වය තවත් උත්සන්න කරන්නේ නැතිව දැනට තියෙන ඇති වෙලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා කටයුතු කරන්න කියලා. නමුත් ඒකට ඊශ්‍රායලයේ බොහොම තදින්ම සඳහන් කරලා තියෙන්නේ ඒ තීරණය ගැනීම හෝ වෙන දෙයක් නොකිරීම සම්බන්ධයෙන් තමන්ගේ රටටේ අයිතිය තියෙනවා. ඒ හින්දා ඒකට කිසි කෙනෙකුට බලපෑමක් කරන්න බෑ කියන එකත් බොහොම දැඩි ලෙස අවධාරණය කරලා තියෙනවා.
ඔදෑමල් අපි බොහෝ දෙනෙක් දන්නවා මේ වෙදි දැන් මේ ඩුබායි වලට පහුගියදා බල පැවැත්වුණ යහපත් කාලගුණික තත්ත්වයක් එක්ක දැඩි විනාශකාරී තත්ත්වයක් ඇති වුණා කියන කාරණාව අපි තින් මේ මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය ඔස්සේ දැක්ක. කොහොම නමුත් මේ වසර 75කට පමණ පසු ඇති වුණ වැඩිම වර්ෂාපතනයත් එක්ක දැඩි ගං වතුර තත්ත්වයක් වගේම විදුලි බල ඇන හිටීම් රසක් වාර්තා වුණා කියලා තමයි අපිට සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු මොනවද කියලා කැමති දැනගන්නවා.
ඔව් නිපුණ, මේ ඩුබායි රාජ්‍යයේ ඇතිවෙච්ච මේ මහා ධාරානිපාත වර්ෂාව ඔවුන් සංඛ්‍යාලේඛන තබන්න ආරම්භ කරපු කරාට පස්සේ ඇතිවෙච්ච වැඩිම වර්ෂාපතන හැටියට මිලිමීටර 260කට ආසන්න ප්‍රමාණයක්, ඒ කියන්නේ අඟල් 10කට වැඩි වර්ෂාවක් ඒ එක දවසක් තුළ ඉතාමත්ම කෙටි කාලයක් තුළ මේ ප්‍රදේශයට ඇදහැරුණයි කියලයි වාර්තා වෙන්නේ. ඉතින් මේ කාරණාව නිසා ඔවුන්ගේ මේ යටිතල පහසුකම් වලට මේ මෙතරම් විශාල ජලස්කන්ධයක් කෙටි කාලයක් තුළ ජලය පාලනය කරගන්නට නොහැකි වීම නිසා තමයි මේ ගියට මුළු රටම අකර්මණ වෙන තත්ත්වයට පත් වෙන්නේ. විශේෂයෙන්ම ඩුබායි ගුවන්තුටුපළ ලෝකයේ ඉතාමත්ම කාර්යබහුල ගුවන්තුටුපළ හැටියට දැන් හැඳින්වෙන ගුවන්තුටුපළේ සියලුම වැඩ කටයුතු අඩපණ වෙන තත්ත්වයට පත් වුණා. ඒ එක්කම ගුවන් මගින්ට පුළුවන් තරම් ගුවන් තුටුපලට නැවිත් ඉන්න කියන ඉල්ලීමත් ඔවුන් කළා තිබුණා. ඒ වගේම ඩුබායි වලින් ඉඳන් අලුතෙන් පිටත් වෙන ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් ඔවුන් අවලංගු කරන්නටත් යෙදුණා. ඒ වගේම දැන් ශ්‍රී ලංකාව වගේ රටකින් ඩුබායි වලට යන්නට තිබිච්ච ඒ ගුවන් වාර බොහොමයක් අහෝසි කළා තිබුණා. ඉතින් මේක අති විශාල පාඩුවක් එක්කම මෙතනදී තවත් ප්‍රශ්නයක් මතු වුණා නිපුණ, මේ විදිහට අතිවිශාල වැස්සක් එන්න හේතු වුණේ ඩුබායි රාජ්‍ය විසින් මේ ක්ලවුඩ් සීඩින් එහෙම නැත්නම් කෘත්‍රිම වර්ෂාව ඇති කිරීම සඳහා පියවර ගත්තද, ඒ එවැනි පියවරක් ගත්තනම් ඒකේ ප්‍රතිඵලයක් හැටියටද මේක සිද්ධ වුණේ කියලා. ඉතින් මෙතනදී සතියක් කාලයක් තුළ කෘත්‍රිම ලෙස වර්ෂාව ඇති කිරීමට කටයුතු කළා කියලා කතාවක් මතු වෙලා තියෙනවා. නමුත් මේ වෙනකොට ඩුබායි රාජ්‍යයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා ඔවුන් එවැනි දෙයක් සිදු කළේ නැහැ, මේක ස්වාභාවිකම වෙච්ච කාරණාවක් මේ විදියට මේ වර්ෂාව ඇතිවීම. ඉතින් මේක ඩුබායි රාජ්‍යයට පමණක් නෙමේ අසල්වාසී ඕමානයටත් මේ විදිහටම අති විශාල ලෙස වැස්ස කඩා වැටිලා ඕමාන් රාජ්‍යයේ මේ වෙනකොට 19 දෙනෙක් මේ ඇති වෙච්ච හදිසි ගංවතුර තත්ත්වය නිසා ජීවිතක්ෂයට පත් වුණයි කියලා ඩුබායි රාජ්‍යයේ එක් පුද්ගලයෙක් තමන්ගේ මෝටරතය තුළ තමන්ගේ මෝටරතය වතුරෙන් යටවීම නිසා මැරුණයි කියලා ඩුබයි රටින් වාර්තා වුණා. ඒ එක්කම මේ කලාපයේ තියෙන අනෙකුත් කුඩා රාජ්‍යවලනුත් එවැනිම තත්වයක් මතුවුණයි කියලා සඳහන් වෙනවා. ඉතින් මෙතන ප්‍රධාන චෝදනාවක් හැටියට ඩුබයි රාජ්‍යට එල්ල වුණේ ඔවුන් කෘතිමව වර්ෂාව ඇති කරන්න ගිහිල්ලා මේ ව්‍යසනය සුද්ධ වුණයි කියලා. නමුත් මේ වෙනකොට ඒ කාලුගොඩ විශේෂඥයන් සඳහන් කරලා තියෙනවා එවැනි කාරණාවක් නිසා නෙමෙයි මේක ගෝලීය පරිසරයේ වෙනස් වීම, නැත්නම් මේ ක්ලයිමට් චේන්ජ් කියන එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ විදිහට අතිවිශාල බලාපොරොත්තු නොවෙච්ච වර්ෂාවක්. සාමාන්‍යයෙන් වසරකට ඩුබායි රාජ්‍යයට බලාපොරොත්තු වෙන්න පුළුවන් වැසි ප්‍රමාණය පැය කිහිපයක් තුළ අදහැලීම නිසා තමයි මේ විදිහට මහාමාර්ග සහ ඒ අනිකුත් යටිතල පහසුකම් වලට මේ වර්ෂාව දරා ගන්න බැරි වුණේ කිය.
හොඳයි, රුසියා යුක්‍රේන යුද ගැටුම් වල තවත් ප්‍රතිඵලයක් විදිහට ඊයේ දිනේදී යුක්‍රේනයේ ඓතිහාසික නගරයක් විදිහට සැලකෙන චර්නිගිව් කියන නගරයට රුසියානු මිසයිල් ප්‍රහාරයක් එල්ල වුණා. ඉතින් මේ ප්‍රහාරෙන් අවම වශයෙන් පුද්ගලින් 18 දෙනෙකුවත් මියගොස් තිබෙන බවට තමයි යුක්‍රේන වාර්තා සඳහන් කරන්නේ. ඉතින් අමල් අපේ මේ විශේෂාංගෙන් අද සමුගන්න කලින් මේ සිදුවීම ගැනත් මේ ප්‍රහාරය ගැනත් කතා කරමු.
ඔනිපුන මේ රුසියා විසින් එල්ල කරපු අලුත්ම මිසයිල් හා ඩ්‍රෝන ප්‍රහාරය නිසා මේ විදිහට මියගිය 18 දෙනාට අමතරව තවත් 75කට විතර වගේ පිරිසක් බොහොම දරුණු විදිහට තුවාල ලබලා රෝහල්ගත කරන්න සිද්ධ වුණායි කියලා තියෙනවා. මේ තුවාල වෙච්ච පිරිස අතර ළමුන් 4 දෙනෙකුත් සිටියයි කියලා මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. මෙතනදී ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී සඳහන් කරලා තියෙනවා ඔහු සංසන්දනයක් කරලා තියෙනවා යුක්‍රේනයේ මේ විදිහට ගුවන් ප්‍රහාර එල්ල වෙන අවස්ථාවත් ඒ එක්කම ඉරානය විසින් ඊශ්‍රායලයට පහුගිය සතියේ එල්ල කරපු ඒ ගුවන් ප්‍රහාරය ව්‍යර්ථ කරන්නට විශේෂයෙන්ම ඇමරිකාව සහ බ්‍රිතාන්‍යත් මැදිහත් වෙලා ඒ එල්ල කරපු මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර 399%ක්ම ව්‍යර්ථ කරන්නට හැකි වුණයි කියලා පෙන්වා දීලා තියෙනවා සිලෙන්ස්කි ජනාධිපතිවරයා. ඔහු සඳහන් කරලා තියෙනවා මේ විදිහට ඊශ්‍රායලයේ ඒ ගුවන් ප්‍රහාර ව්‍යර්ථ කරන්නට කටයුතු කරද්දී තමන්ගේ රටට මේ විදිහට තමන්ගේ පුරවැසියන්ට මේ රුසියාවෙන් එල්ල වෙන ප්‍රහාර ව්‍යර්ථ කරන්නට අනෙකුත් බටහිර රටවලින් තමන්ට අවශ්‍ය සහාය ලැබෙන්නේ නැහැයි කියලා. ඉතින් ඔහු සඳහන් කරලා තියෙනවා තමන්ගේ රටේ ජීවිත ඊශ්‍රායල් ජීවිතයට වඩා වෙනසක් තියෙනවද කියන කාරණාව මතු කරලා තියෙනවා. ඔහු නැවතත් අවධාරණය කරලා තියෙනවා යුක්‍රේනයට ආධාර අවශ්‍යයි කියලා, විශේෂම යුද ආධාර අවශ්‍යයි කියලා මේ රුසියාවෙන් තමන්ට එල්ල කරන ප්‍රහාර මැඩ පැවැත්වීම සඳහා. ඉතින් මෙතනදී ඇමරිකාව පැත්තට අපි යොමුනොත් ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට දැන් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා යුක්‍රේනයට ලබා දෙන්න යුද ආධාර සම්බන්ධයෙන් ඩොලර් බිලියන 61ක්, ඒ කියන්නේ මිලියන 61,000ක ආධාරයක් ලබා දෙන්න ඒ අනුමැතිය ලබා ගැනීම සඳහා ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට දැන් ඒ යෝජනාව ඇවිල්ලා තියෙනවා. මෙතනදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා ඔහු ඉල්ලීමක් කරලා තියෙනවා කොංග්‍රස් මණ්ඩලෙන් මේ යෝජනාව සම්මත කරලා දෙන්න. ඒ සම්මත වූවහම ඔහු එය නීතියක් බවට අත්සන් කරලා ඒ මුදල ලබා දීමට කටයුතු කරනවා කියලා. මෙතනදී කොංග්‍රස් මණ්ඩලයේ ජෝ බයිඩන්ගේ ඩෙමොක්‍රටික් පක්ෂයට සම්පූර්ණ බලයක් නැති නිසා ඔහුට හැකියාවක් තිබුණේ නැහැ මීට කලින් අවස්ථාවලදී මේ යෝජනාව සම්මත කරගන්න. ඉතින් මෙතනදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා මේ මුදල කොංග්‍රස් මණ්ඩලය හැකි ඉක්මනින් අනුමත කරොත් ඔහුට පුළුවන් වෙයි කියලා යුක්‍රේනයට මීට වඩා වැඩි සහයක් ලබා දෙන්න, විශේෂයෙන් මේ දැන් වැඩි වෙලා තියෙන ඩ්‍රෝන ප්‍රහාර මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරන්නට පියවරක් ගැනීමට හැකි වෙයි කියන කාරණාව ජෝ බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් SBS සිංහල සේවයත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වෙලා මේ තොරතුරු අපිට ගෙනාවට. එහෙමනම් අපි ලබන සතියේත් යලිත් මුණ ගැහෙමු. අයබෝන් අමල්, සුබ දවසක් ඔබට.
අයබෝන් නිකුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.